මේ සඳේව අද දවසේ වෙන්වන්නේ අපුස සාමන් පෙළ හදාරන අපේ දරුවන් වෙනුවෙන්. සිංහල විෂයට අදාළව අපේ දරුවන්ට තියෙන සාහිත්‍ය සංග්‍රහයේ එක් පාඩමක් ගංගාවේ සංගීතය. ඉතින් ගංගාවේ සංගීතය පිළිබඳ කතා බහකට පෙර අපි මුලින්ම ඔබට ආයිබෝවන් කියලා මේ සඳෑවේ පිළිගන්නවා. අද අපි භාවිතයට ගන්න ලිඛිත සාහිත්‍ය ආරම්භෙන්නට පෙර කටින් කටාපු සාහිත්‍යයක් අපිට තිබුණා. ඒනුත් පද්‍යය, එහෙම නැත්නම් කවිය වඩා ඈතට ගමන් කරන බව අපිට පේනවා. ඒ නිසා තමයි සියලු ශානරයන් අතර, ඒ කිව්වේ සාහිත්‍යාංග අතරට පීතෘත්වය කවියට ලබා දෙන්නේ. හැම සාහිත්‍යාංගයකම පියා වෙන්නේ කවිය. කවියේ ඉතිහාසය කවර කලක සිදුවීද කියා හොයාගන්නට බැරි තරම්. ඔබ දන්නවා සීගිරි කුරුටු ගී කොතරම් ආදි කාලයකට අයිතිද කියා. ජාතක පොත ඇසුරින් කවි පොත් තමයි මුලින්ම ලියුනේ. අද අපේ කතාවට ලක් වෙන්නේ කොළඹ යුගයේ රචකයෙක් ගැන. 1900න් ආරම්භන සියවසේ මුල් අවදියේ සිට 1940 ගණන් පමණ වනතුරු කොළඹ සාහිත්‍ය යුගය මුල් අවදිය ලෙස සැලකෙනවා. මේ අවදිය ඇතැම් විටක ඔබේ ප්‍රශ්න පත්‍රයේ තරංගය කියා කියවෙන්නත් පුළුවන්. මේ යුගයට ආනන්ද රාජකරුණා, එස් මහින්ද හිමි, පීදා සිරිසේන, ජී.එච්. පෙරේරා වගේ කවීන් අයත් වෙනවා. ඒත් මේ විදිහට උපන් කවිය පොදු ජනයාට වඩා සමීප වෙමින්, බස සරල වෙමින් ජනප්‍රියත්වයේ ඉහළටම නගින්නේ දෙවන කවි පරපුර අතින්. පීබී ඇලිස් පෙරේරා, මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය හෙවත් කේ.එස්., විමලරත්න කුමාරගම යන කවීන් වගේම අද අපේ පාඩමේ ප්‍රධානියා ලෙස අපි මේ කතා බහට ලක් කරන එච්.එම්. කුඩුලිගම කවියා අයිති වෙන්නේ මෙන්න මේ අවධියටමයි. නූතන පද්‍ය සාහිත්‍ය රචකයන්ගේ ලක්ෂණය තමයි දරුවනේ ඉතා සියුම් අත්දැකීම් පවා කවියට නැගීමට විශේෂයෙන්ම ඔවුන් තම අනුභූතීන් යොදා ගැනීම. අපි බලමු මොනවද මේ යොදාගත් අනුභූතීන්, එහෙම නැත්නම් අත්දැකීම්. ප්‍රේමය, ස්වභාව සෞන්දර්ය, දේශාභිමානය, දරුවන් හා සම්බන්ධ අත්දැකීම් තමයි ඔවුන් යොදාගෙන තියෙන්නේ. බටහිර රොමැන්ටික් කවීන් ලද ආභාසයත් මේ කවිවලින් පේනවා. ඒත් ඇතැම් විටක සමහර කවීන් උපමා යොදා ගන්න ගිහින් අලුත් උපමා, අසාර්ථක වූ අවස්ථාවනුත් නැතුවාම නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් සූකිරි වගේ පුත්තලමේ මිදුණු ලුණු වගේ උපමා, යටිකුරු සුනිල් දුම් ගොබයක් වැනිය හිස ආදී උපමා තුළ ගැබ්බුණු ඖචිත්‍ය ගුණයෙන් පිරිහුණු බව, එහෙමත් නැත්නම් අනෞචිත්‍යය ගුණය පේනව නේද? එහෙමනම් අපි බලමු අපේ උදේනි රාජනායක ගුරු උපදේශක තුමියගෙන් ඒ එච්.එම්. කුල්ලිගම කවියා පිළිබඳ එතුමියගේ අර්ථ දැක්වීම.
ඔව්, ධම්මිකාගිරි මහත්මයනි, ඔබ පැවසූ ආකාරයට මේ කවිය මේ සාහිත්‍යයේ පීතෘත්ව විදිහට හඳුන්වනවා. එහෙනම් අපිට පේනවා මේ සාහිත්‍ය නිර්මාණ අතරින් කාව්‍යයට හිමිවන්නේ අද්විතීය ස්ථානය. කාව්‍ය රසවින්දනයේදී එයට සංවේදී වන සහෘදය කාව්‍ය රසාස්වාදයෙන් කුල්මත් වී චමත්කාරයක් අත්විඳිනවා. මේ චමත්කාරය අත්විඳිය හැකි නිර්මාණ බිහි කළ කවියන් බොහෝ දෙනෙක් අපේ ධම්මික ගුරු මහත්මිය ඔබට පැවසුවා. ඉතින් දුවේ පුතේ, කාව්‍යයක් රසවිඳින්නට නම් එම කාව්‍ය උසස් නිර්මාණයක් විය යුතුයි. විචාරක සම්මානණයට පාත්‍ර නොවුනද රසවත් කාව්‍ය නිර්මාණය කළ කොළඹ යුගයේ දෙවන පරපුරට අයත් කවියෙක් තමයි දරුවනේ එච්.එම්. කුඩලිගම කියන්නේ. හේවවසන් මුනිදාස කුඩලිගම හෙවත් එච්.එම්. කුඩලිගමයන් 1918 වර්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ කුඩලිගම කියන ගම්පියසෙදී තමයි මෙලව එළිය දකින්නේ. ගමේම මිෂනාරි පාසලෙන් ජ්‍යෙෂ්ඨය දක්වා අධ්‍යාපනය ලැබලා මෙතුමා උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වෙනවා දරුවනේ ධර්ම විජය පිරිවෙනට. මේ ධර්ම විජය පිරිවෙනට ඇතුළත් වෙලා එහිදී පාලි සංස්කෘත භාෂා පිළිබඳ හොඳ හසල දැනුමක් ලබා ගන්නවා. මේ පාසල් අධ්‍යාපනයෙන් පසුව මේ කුඩලිගමයන් එනවා දරුවනේ කොළඹට. කොළඹට පැමිණලා රැකියාව වශයෙන් තෝරාගන්නේ පුවත්පත් කලාව. සිංහල බලය, දිනමින, සිළුමින, ජනතා මෙන්න මේ ප්‍රසිද්ධ පුවත්පත්වල ඔහු සේවය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ පුවත්පත්වල සේවය කරන ගමන්ම අගනුවර තරුණ කවි සමාජය, ඔබ හඳුන්වන අර අතකස කියලා කියන්නේ අපි, අතකසේ කාලයක් සභාපති ලෙසත් කටයුතු කරලා තියෙනවා. ශාස්ත්‍රීය ගුණයෙන් ඉහළ කවි සංගරාවක් තමයි පුතේ සුවඳ කියලා කියන්නේ. මේ සුවඳ කාව්‍ය සංගරාව සංස්කරණය කරන්නෙත් මේ එච්.එම්. කුඩලිගමයන්. ඒ විතරක් නෙමෙයි, මේ කුඩලිගමයන්ගේ නිර්මාණ ඇතුළත් කවි සංගරා කීපයක්ම තියෙනවා. සුවඳ, මීවදය, දේදුන්න, ඒ නම් වලින් හඳුන්වන්නේ පුතේ මේ කුඩලිගමයන්ගේ නිර්මාණ ඇතුළත් වූ කාව්‍ය සංගරා. ඒ වගේම මේ රචකයා, එහෙම නැත්නම් අපේ එච්.එම්. කුඩලිගමයන් කාව්‍ය ග්‍රන්ථ කිහිපයකුත් රචනා කරලා තියෙනවා. ඈ, කුණාටුව, සංවාදය, එකෝමත් එක රටක, මෙන්න මේ වගේ කාව්‍ය නිර්මාණ එකතු, කාව්‍ය සංග්‍රහයන් ඔහු විසින් නිර්මාණය කරලා තියෙනවා. අපේ ධම්මික ගුරු මහත්මිය පැවසුවා මේ එච්.එම්. කුඩලිගම කවියා නියෝජනය කරන්නේ කොළඹ යුගයේ දෙවන පරපුරේ කවියෙක් විදිහට. ඇත්තරම දරුවනේ මේ යුගයේ කවියෝ අපි හඳුන්වන්නේ සෞන්දර්යවාදී කවියෝ ලෙස. ඒකට හේතුව තමයි දරුවනේ ඔවුන් කාව්‍ය රචනා සඳහා යොදාගත් කාව්‍ය තේමාවන්. අපේ ගුරු මහත්මිය, ධම්මික ගුරු මහත්මියත් මේ බව පැවසුවා. ස්වභාව සෞන්දර්ය, ප්‍රේමය, මනුෂ්‍ය ජීවිතය තමයි මූලික තේමාවන් විදිහට ඔවුන්ගේ නිර්මාණ සඳහා ඔවුන් යොදාගෙන තියෙන්නේ. මේ සබා සෞන්දර්ය යොදා ගැනීමම ඔවුන් සෞන්දර්යවාදී කවියෝ කියලා හඳුන්වන්නට වඩාත් උචිත වුණා. සබාව සෞන්දර්ය ගැන බොහෝ කවියෝ බොහෝ නිර්මාණ කරලා තියෙනවා. ඒ වගේම බටහිර ලෝකයේ කවීන් අතිනුත් මේ පළවන දේව ලෝක සංග්‍රාම අවදීදී ගොඩක් නිර්මාණ බිහි වුණේ පුතේ මේ ස්වභාව සෞන්දර්ය තේමා කරගනිමි. ඒ නිසාම මේ බටහිර ලෝකයේ පහළ වූ රොමැන්ටික් කාව්‍ය සම්ප්‍රදාය, මේකට කියනවා සෞන්දර්යවාදී සම්ප්‍රදාය, තව කියනවා මේකට අරුමැසිවාදී සම්ප්‍රදාය, ඒ සම්ප්‍රදාය කුඩලිගමිනුත් අනුගමනය කරන්නට ඇතැයි කියලා අපේ විචාරකයෝ අදහස් පළ කරනවා. විශේෂයෙන්ම බටහිර කවියෙක් වුණ ශෙලීගේ නිර්මාණ ආවාසය මේ කුඩලිගමයන් ලබන්නට ඇති කියලා මේ විචාරකයෝ ප්‍රකාශ කරනවා. ඒ නිසාම ඔවුන් හඳුන්වනවා මේ එච්.එම්. කුඩලිගමයන් සිංහල ශෙලී කියන ආරූඪ නාමයේ. එහෙම හැඳින් උවත් දරුවනේ ශෙලීගේ නිර්මාණ ඔහු කියවලාවත් තිබුණේ නැති බව තමයි ඔහු පිළිබඳ ලියවෙන ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. ඔහු කවි ආභාෂය ලබාගෙන තියෙන්නේ රවීන්ද්‍රනාථ ටාගෝර්තුමාගේ කාව්‍ය ආභාෂය. කොහොම නමුත් මේ කවියා, ඒ කියන්නේ මේ අපේ එච්.එම්. කුඩලිගමයන් නිවරදි නිදොස් සරල බස්වහරක් යොදා ගනිමින් ඉතාම සංයමයෙන් තමන්ගේ කවි නිර්මාණය කරලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙන්නට ඇත්තේ ඔහු මේ ඉගෙනගත්තේ පිරිවෙනකනේ, උසස් අධ්‍යාපනය හැදෑරුවේ. මේ උසස් අධ්‍යාපනයේ හදාරන අවස්ථාවේ ඔහු එහි ලැබපු සංයමය, ඒ කියන්නේ පිරිවෙන් ඇසුර නිසා ඔහුට ලැබුණ සංයමයත් මේකට හේතු වෙන්නට ඇති. පාලි සංස්කෘත භාෂා ඥාණයත් මේකට හේතුවක් වෙලා තියෙනවා. ඉතින් දරුවනේ, මේ අසහාය නිර්මාණකරුවා 1973 අගෝස්තු මාසේ පළවෙනිදා අප අතරින් සදහටම සමුගන්නවා. ඔහුගේ අමරණීය නාමය අපේ සිත් තුළ සටහන් කරමි. මේ එච්.එම්. කුඩලිගම කවියගේ කාව්‍ය නිර්මාණ සලකලා බැලීමේදී අපට පැහැදිලි වෙන විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි මේ කවියා පරිසරයට තිබු සංවේදීතාවය. මේ සංවේදීතාවය එයින් මතුවන ජීවන දෘෂ්ටිය, මානව ජීවිතය, ගහකොළ, ඉරහඳ, මදපවන මේවත් එක්ක ඒකාත්මිකව පවතිනවා කියන අදහස මේ කවියා තුළ තිබුණා. ඔහු ඔහුගේ නිර්මාණ සඳහා එය තේමාවක් කරගන්නවා. මිනිසා පරිසරයනුත් පරිසරය මිනිසාගෙනුත් වෙන් කළ නොහැකි ඒකාත්මික බැඳීමක් පවතිනවා. මේ බැඳීම සබහදාමහා ඒකාත්මික වූ මේ කුඩලිගම කවියා තමන්ගේ දාර්ශනික සිතුවිලි පහළ කරන්නේ මේ ගංගාවේ සංගීතය ගැන පද්‍ය පන්තිය තුලින්. එහෙම නේද ධම්මික අගුරුතුමියනි?
ඔව්.
අපි ඒ පිළිබඳ විමසනට ප්‍රථම අපි ගීතයකට සවන් දෙමු.
බලමු මේ අපට නියමිත පද්‍ය පන්තිය මුලින්ම පළ වෙලා තියෙන්නේ මුණ අවස්ථාවකදීද කියලා. 1999 මුද්‍රණය කරපු 7 වෙනි ශ්‍රේණියේ පෙළ පොතේ ගංගාවේ ගීතේ නමින් මේ කවි පන්තිය පළ වෙලා තියෙනවා. ඊළඟට ගීතනාත් කුඩලිගම කවියා සංස්කරණය කරපු මන්බැඳි පන්හිඳ ග්‍රන්ථයේ මේ ගංගාවේ සංගීතේ නමින්ම පළ වෙලා තියෙනවා. එතකොට මේ ගංගාවේ සංගීතයේ කවි පන්තිය දිහාට අපි නැවත හැරෙමු. ගංගාවන් සම්බන්ධයෙන් කවි ලිවීම සාමාන්‍යයෙන් සෑම කවියෙකු වගේම තමන්ගේ අනුභූතිය කොටගෙන තියෙන අවස්ථා අපට මුණ ගැහෙනවා. ඒ කියන්නේ ගඟ ජනප්‍රිය තේමාවක්. සීලු ගංගාවන් ස්ත්‍රීන් විදියටත් අපේ කවි සමයේ හැඳින්වෙනවා. ඒත් එක්කම ඒ කියන්නේ සීලු ගංගාවන් ස්ත්‍රීන් නම් ඒ සීලු ස්ත්‍රීන්ගේ පොදු සැමියා බවට පත්වෙන්නේ කවුද? මහසාගරය. අපට නියමිත කවි පන්තියේ මේ ගඟ සහ සාගරය අතර තියෙන සම්බන්ධතාවය කියන්නේ බොහෝම සෞන්දර්යාත්මකව. මම ඊළඟට ඔබට නියමිත කවි පන්තියේ පළමු කවි තුන අර්ථ විවරණයට සූදානම් වෙනවා. ඒත් එක්කම රසවින්දනය කරන්නත්. මම අර මුලින් කියපු කොළඹ යුගයේ පළමු තරංගයේ කවින් තුල තිබුණු සෞන්දර්යකාමී සිතුවිලි මේ නිර්මාණය තුලිනුත් අවදි වී ඇති බව පේනවා දුවේ පුතේ. කුඩිලිගම කවියා මේ පද්‍යාවලිය වියමන් කරන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණේ. මේ විස්තරය කියන්නේ හිතන්නේ ගඟම සහෘදයා මතමින්. ඒක එහෙමනම් හරිම අපූර්වත්වයෙන් යුතු අවස්ථාවක්. අපි පළවෙනි කවිය දිහා බලමු. කඳු බේවුමක දම්බෝ විටි පඳුරු තලා පහලට ඇති පරමල් පෙති ඉවත නුලා කලතෝදීන් පුඟවරන් පුලීන තලා සංගීතවත් වියමීති රියට ගලා. ගංගාව තමන්ගේ ගමන ආරම්භ කරන්නේ දරුවනේ කඳු මුදුනකදී. අපේ දරුවෝ ශ්‍රීපාද හිම් ගිහින් ඇතිනේ, දැකලත් ඇතිනේ ගඟක් පටන් ගන්න හැටි. හැබැයි සොයාගෙන යන්නේ කොහෙද? කඳු බෑවුම. ඒ ගමනේදී ගංගදීම්ම ස්පෝෂිත වූ ගඟ සමගම පෙමින් බැඳුණු දං බෝවිටි පඳුරු ඒව තලාගෙන යන තමයි කියන්නේ. හැබැයි ඒ තලාගෙන යන බව කීවත් තැලෙන විට දැනෙන රිදුම නම් ඒවට දැනෙන බවක් අපට පේන්නේ නැහැ. දැනෙන සුවය මොකද? මේ ජල පහර නිසා ඒවා විනාශ වී නැහැ. මියගිය මල්පෙති සමගම ඒත් එක්කම රැගෙන යන බව කීමෙන් මේ පුළුල් ජීවන අත්දැකීමක් ලබා දෙන්න කවිය සමත් වී තියෙනවා. පර වුණත් පෙති ගිලි වුණත් මල් කියන්නේ මල්මයි. කලදූ දියෙන් කියලා කියන්නේ රිදී පාට වතුර. ඒ කියන්නේ පිරිසිදු වතුර. දැන් මේකේ පිරිසිදු වතුර රන් පැහැති වැලි තලාවක් මතින් ඇදී යන විට මොනතරම් සුඳුරුතම දසුණක් විය යුතුද? ඒ ගලන ජලපහරේ රිද්මය මිහිරි සංගීත නාදයක්. මේ අපි දරු දන්නවද? සාමාන්‍ය කෙනෙකුට නොදැනෙන සියුම් හඬවල් විඳින්න අපූරු කන්පෙති කවියෙකුට ඇති බව. සාමාන්‍ය කෙනෙකුට ගඟක් සංගීතවත් වී ගලන බව ඇහෙනවද? එහෙම දැනෙනවද? නැහැ. ඒක දැනෙන්නේ කවියෙකුට. මේ ගඟ ගලන්නේ හරිම සතුටින්. හරියට ප්‍රීතිමත් කාන්තාවක් නැලවි නැලවි යන ගමනක තියෙන ලාස්‍ය විලාසය මේ කවියෙන් කියාපානවා. Hindu ප්‍රවාදයන්ට අනුව කියවෙනවා මේ නදිය, එහෙම නැත්නම් මේ ගඟ සෞභාග්‍යයේ සංකේතයක් කියලා. ඉබ්බඳු දෙයක් මේ ආකාරයෙන් වර්ණනාවට ලක් කිරීම ඇත්තෙන්ම වරදක්ද? නැහැ. එතකොට අපි බලමු දරුවනේ අපේ දෙවෙනි කවිය. සැඟ වෙමි ඉබෙමි නිසාසල වෙමි සසල වෙමි එඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතැනක දී හෝ මහා මුහුදු හිමි හම සතු බර ඔහුට දෙමි. දැන් බලන්න දරුවනේ, දැන් මේ ගඟ හැංගෙනවලු, එබෙනවලු, නිසල වෙනවලු, සසල වෙනවලු. මේ ගඟේ එක් එක් අවස්ථා, වර්ධනීය අවස්ථාවන් කියනවා, සමහර වෙලාවට සිඳී යන අවස්ථාවල් කියනවා. ගඟ හැංගිලා යන්නේ මොන වගේ වෙලාවල් වලටද? ගඟ හැංගිලා යන්නේ ජලපහරේ අඩුවක් වූ අවස්ථාවල. අපිට පේන්නේ ඉතාම පුංචි දියපාරක් වගේ ගලන අවස්ථාවල් තියෙනවා. ගඟක් සමහර වෙලාවට මතු වෙලා එනවා. අපි කැලෑ මාර්ගයේ ගමන් කරනකොට එක පාටම ගල් ලස්සින් එන වතුරු පාරක් අපි දකිනවා. සමහර තැනක ගඟ ගලාගෙන යනවා බොහෝම නිසංසලී, සද්දයක් නොනගාම ගලාගෙන යනවා. හැබැයි සමහර තැනක සසලයි, ලොකු දියපහරවල අපිට දකින්න පුළුවන්. සමහර තැනක වක්කලම් හැදිමින් ඇඹරි ඇඹරි යනවා. හැබැයි අපි දරුවෝ දන්නවා කොතනකදීවත් ගඟ නතර වෙන්නේ නැති බව. කොතනටද මේ යන්නේ? කවදා කොතනකදී හෝ මහ මුහුදු හිමි හමුණු කෙනෙහි මා සතුබර උට දෙමි. දැන් මේ ගඟ යන්නේ මුහුද කියන සැමියා හොයාගෙන. හරියට පුංචි මැනික බබුන් හොයාගෙන ගියා වගේ මතකයිනේ බැද්දීගම නව කතාවේ. එතකොට මේ කියන කතන්දරය ඇතුලේ අපිට අපේ සාමාන්‍ය ජීවිතේ මුණ ගැහෙනවා දරුවනේ. අම්මා බලාගෙන ඉන්නවා මුළු ගෙදරක වැඩ දවස පුරාම තනියම කරමින්, දරුවන්ගේ වැඩ කරමින්, තාත්තා ගෙදරින් තුරු පොඩි විවේකයක් හරි ලබා ගන්න දරුවා දීලා අතට එක්ක පොඩි උදව්වක් කර තමගේ ස්වැමියාගෙන් බලාගෙන. එහෙමනම් මේ කියන ගඟත් තමන්ගේ බර, හිතේ බරයි ගතේ බරයි දෙකම කාට දෙන්නද මේ බලාගෙන ඉන්නේ? තමන්ගේ ස්වාමි පුරුෂයාට. මට මතක් වෙනවා අපේ උදේනි මහත්මිය ලස්සන ගීතයක් තියෙනවා මේ අදහසම ගැබ්බුණු, සිසිර සීනාරත්න සහ ඉන්ද්‍රාණි සීනාරත්න ගායනා කරන. සයුර විත යන ගඟ පරිත් දෙන් වියලි ගොඩ බිම සෙරිසරා, රැකින මගේ බර බිම තියන්නට විහිස විඳ ඉමි ඔබ කරා. එතකොට බලන්න ඊ ගීත රචකයාත් මේකම නේද මේ කියලා තියෙන්නේ. තව තැනක දැන් අපිට හම් වෙනවා මේ කවියා ජීවිතය පිළිබඳ දෙන පණිවිඩයක් තමයි එහෙනම් මෙතනදිත් අපට ලබා දීලා තියෙන්නේ. එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ, ඔබ කුමකටද මාදුටු තැන විමසන්නේ, මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවෙකු වැයි නොසොයන්නේ. මෙන්න දරුවනේ අපට දෙනවා තවත් පණිවිඩයක්. මොකද්ද? අපි මේ මිනිසුන් තුල තියෙන පොදු දුර්වලකමක් අපිට ඉස්මතු කර පෙන්නනවා අපේ කවියා. මොකද්ද මේ පොදු දුර්වලකම? මේ පොදු දුර්වලකම තමයි තමන් ව්‍යුක්ත බාහිර ලෝකයේ ගැන හොයන්න පෙළඹෙන මිනිස්සු තමන් සංයුක්ත ලෝකයේ පිළිබඳ හදාරන්න උත්සාහ නොකරන ආකාරය. දැන් මෙතන අහනවා මේ ගඟ පටන් ගන්නෙ කොහෙන්ද? එන්නේ කොහි සිටද කියලා මේ අහන්නේ මොකද්ද? ගඟ පටන් ගන්නෙ කොතනින්ද? ගඟ කෙලවර වෙන්නේ කොතනින්ද කියලා තමයි මේ අහන්නේ. එතකොට හැබැයි මේ අහන්නේ ජීවිතය පිළිබඳ පණිවිඩයක් එක්ක. එතකොට ගඟ අපින් ප්‍රශ්න කරනවා. දැන් මේ ප්‍රශ්නෙට හැබැයි දරුවනේ උත්තරයක් නැහැ. දැන් මේ උත්තර නැති ප්‍රශ්න මොනවද? අපි කියනවා අව්‍යාකත ප්‍රශ්න කියලා. මේවට උත්තර නැහැ. මිනිසුන් ගිහින් නිතරම ආපසු වෙන්නේ කිමදයි කියා කිසිවෙකුයි නොසොයන්නේ. දැන් කුඩා දරුවෙක් ඉපදුනාම අපි දරුවා ළඟට ගිහින් අහනවාද, පුතේ කොහින්ද ආවේ, මොකද්ද ඔයාගේ පෙර ආත්මය? අපි අහන්නේ නැහැ. දරුවා පිළිගන්නවා. ඊළඟට මැරෙන්න යන මිය ගිය කෙනෙක් අමතලා අනේ තාත්තේ, අනේ අම්මේ, අනේ අයියේ කොහෙද යන්නේ කියලා අහනවාද අපි? නැහැ. එහෙනම් මේ කතා කරන්නේ මොකක් ගැනද? අපේ මේ සාංසාරික ගමන් චක්‍රය ගැන තමයි මේ කතා කරන්නේ. තේරුණානේ දරුවනේ? දැන් මේ කතුවරයා ගන්නේ, මේ අපේ කවිය ලබා ගන්නේ ඉතාම ශුද්ධ කවි චින්තාවක්, හරිම ශුද්ධ අත්දැකීමක්. හැබැයි ඒ ශුද්ධ අත්දැකීම අපිව අරගෙන යනවා ඉතාම බුද්ධි ගෝචර, බුද්ධි විශේෂක, එහෙමත් නැත්නම් තෙවෙනි අසහා බැඳුණු අත්දැකීමකට අපිව අරගෙන යනවා. අපිට ප්‍රශ්න කිරීමකට ලක් කරනවා බෞද්ධ දර්ශනයේ අපිට ඉගැන්වෙන දහමක් සම්බන්ධයෙන් පුළුල් විදියට මේක දකින්න කියලා. හොඳයි. එහෙමනම් අපි උදේනි මහත්මිය අපේ ඉතුරු කවි 4 අර්ථ විවරණය සහ රසවින්දනයට යොමු වෙමු නේද?